සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ ති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ සෑම මාසයකම 13 වෙනි දිනයට සියලු දෙනාටම ධර්ම දානයේ සලස්වමින් තමන්ගේ ආදරණීය පුතණුවන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන අසේල අලුත්ගේ මහත්මා වත්සලා අලුත්ගේ මහත්මිය දෙවානි අලුත්ගේ දියණිය ඒ වගේම මහරගම වෙසෙන අමරසිංහ ජස්ටින් අමරසිංහ මල්ලිකා අමරසිංහ සහ ගුණදාස අලුත්ගේ දේසි අලුත්ගේ යන මහත්ම මහත්මීන් විසින් විශේෂයෙන්ම මීට වසරකට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් සිහිපත් කරලා ඒ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිවයි සෑම මාසයකම මේ ධර්මදේශනාමේ පින්කම සිදු කළේ. එතකොට මේ වන විට වසරක් ගත වෙනවා. මේ වසර මුළුල්ලේම සියලු දෙනාට ධර්ම දානය ලබා දෙමින් ඒ පුතණුවන්ගේ භව ගමන සුවපත් කරන්නට, එවන් අකල් මරණ වලටපත් නොවෙන්නට, ඒ වගේම ඒ පුතණුවන්ට ධර්මඥානෙ දියුණු කරගන්නට ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් ලක්වැසි ලෝවැසි සැමට ශාන්තිය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවන් සඳහා දායකත්වයෙන් කටයුතු කරයි. විශේෂයෙන් අද දවසේ ධර්ම දේශනාව සඳහා ඒ පින්වත්තුන් විසින් අපට ආරාධනා කරන්නට යෙදුණු මාතෘකාව ලෞකික ජීවිත ගත කරන අයට කෙලෙස් දුරු කර ගැනීම සඳහා සුදුසු ක්‍රම සබ්බාසව සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කර දෙන හැටියට. සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි කොටසෙහි දැක්වෙන විශේෂ සූත්‍ර දේශනාවක්. ඒ කුමක් නිසාද? කෙලෙස් දුරු කිරීම සඳහා භාවිතයට ගත හැකි ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරා. අපේ මනස කිලිටි කරන, සිත දුර්වල කරන, සිත අඳුරු කරන දුර්වල චෛතසික ධර්ම හඳුන්වනවා කෙලස් ධර්ම කියලා. එතකොට සිතේ හටගන්න ගුණාංග ක්‍රම දෙකකට හටගන්නවා. යහපත් ගුණාංග සහ අයහපත් ගුණාංග. එහෙම නැත්නම් දුර්ගුණ සහ යහගුණ. එහෙමත් නැත්නම් කුසල් අකුසල්. එහෙම නැත්නම් සත් ධර්ම සහ අසත් ධර්ම මේ විවිධ නම් වලින් අපට හඳුනා ගන්නට පුළුවන් මේ සිතේ ඇති වෙන දෙවිධයක ගුණාංග. එතකොට කෙලස් ධර්ම කියලා හඳුන්වන්නේ සිත කිලිටි කරන, අඳුරු කරන, වික්ෂිප්ත කරන, සිතේ ශක්තිය හීන කරන, සිත අකර්මණ්‍ය කරන විදිහේ ගුණාංග. එහෙම නැත්නම් ඒ බඳු දුර්ගුණ, ඒ බඳු මනෝභාවයන්, ඒ බඳු චෛතසික ධර්ම හඳුන්වනෝ කෙලස් ධර්ම කියලා. එතකොට ඒ කෙලස් ධර්ම දුරු කර ගැනීම තමයි බෞද්ධයෙක් හැටියට අපි අපේක්ෂා කරන ප්‍රධාන ඉලක්කය. නිවන් අවබෝධ කරනවා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ සියලු කෙලස් ධර්ම ප්‍රහාණය කිරීමයි. එතකොට අරහත් මාර්ගඥාණයෙන් තමයි සියලුම කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නේ. එතෙක් සෝවාන් මාර්ගඥාණයෙන්, සකෘදාගාමි මාර්ගඥාණයෙන්, අනාගාමි මාර්ගඥාණයෙන් යම් ප්‍රමාණයකට ඒ කෙලස් ධර්ම දුරු කරන්නට පුළුවන්. එතකොට සංයෝජන ධර්ම වශයෙන් ගත්තන් පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන දුරු කරනවා සෝවාන් මාර්ගඥානෙදී. ඒ වගේම කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක දුරු කරනවා අනාගාමි මාර්ගඥානෙදී. ඒ වගේම රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම පහ දුරු කරනවා අරහත් මාර්ගඥානෙදී. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයේදී දේශනා කරන්නේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීම පිළිබඳව. එතකොට මේ කෙලස් ධර්ම වලට එක එක නම් භාවිත කරනවා එක එක තැන්වලදී. පොදුවේ කෙලස් ධර්ම කියලා හඳුන්වනවා, පාප ධර්ම, අසත් ධර්ම ඒ නම් වලින් හඳුන්වනවා. ඊළඟට සංයෝජන ධර්ම, ආශ්‍රව ධර්ම කියන නම් වලින් හඳුන්වනවා. නීවරණ ධර්ම කියන නමින් හඳුන්වනවා. ඒ වගේම උපක්ලේශ කියලා හඳුන්වනවා. ඊළඟට තවත් සූත්‍ර දේශනාවල හඳුන්වනවා විවිධ නම් පාවිච්චි කරන්නේ. එතකොට මේ විදිහට කවර නමකින් හැඳින්වුවා වුණත් අපේ සිත කිලිටි කරන, අපේ සිත කෙලසන ක්ලේශ ධර්ම තමයි ඒන් අදහස් කෙරෙන්නේ. නමුත් එක් එක් නම් වලින් හඳුන්වන්නේ එක් එක් ස්වභාවයෙන් යුක්ත වන ධර්ම හැඳින්වීම සඳහා. දැන් සංයෝජන ධර්ම කියලා හඳුන්වන්නේ දස සංයෝජන කියනකොට අපි මේ සසර ගමනේහි යොදවා තබන්නට, බන්ධනය කර තබන්නට, එහි පවත්වන්නට උපකාර වෙන ධර්ම තමයි සංයෝජන. සංයෝජන කියලා කියන්නේ යොදනවා, සම්බන්ධ කරනවා කියන අදහස. එතකොට මේ සබ්බාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ධර්ම නමින් හඳුන්වනවා. ආශ්‍රව කියලා කියන්නේ දැන් සිංහල බෞද්ධයින්ට මේ ආශ්‍රව කියන වචනේ ටිකක් හුරු පුරුදුයි. මොකද ওই සිංහල බෙහෙත් වල, ආයුර්වේද බෙහෙත් වල තියෙන ආසව කියලා කසාය පල් කරලා සකස් කරපු ඖෂධ ක්‍රමයක්. එතකොට ඒව තමයි ආසව කියලා හඳුන්වන්නේ. එතකොට මේ ආසව කියන වචනේ තේරුම පල් කරනවා, එහෙම නැත්නම් එක තැන එකට පැසවනවා කියන අර්ථය. එතකොට ඒ අර්ථයෙන්ම තමයි මේ කෙලස් ධර්මවලට ආසව කියන නම භාවිත කරලා තියෙන්නේ. ආසව නමින් හඳුන්වන ප්‍රධාන කෙලස් ධර්ම හතරක් ධර්මයේ පැහැදිලි කරනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව. එතකොට පාලියෙන් ඒවා ආසව කියලා හඳුන්වනවා. සංස්කෘතෙන් හෝ මිශ්‍ර සිංහල භාෂාවේ ආශ්‍රව කියලා හඳුන්වනවා. එතකොට කාමාශ්‍රව කියලා කියන්නේ කාමයේ නැමැති ආශ්‍රව ධර්මය. කාමය කියලා කියන්නේ කැමති වෙන ගතිය. අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් ලෝකය අරමුණු කරනකොට ඒ රුචිකරන අරමුණු සිතින් කැමති වෙනවා. එතකොට ඇසින් දකින්නට කැමති ධර්මය දස්සන කාම. කනින් අහන්නට කැමති දේ ශ්‍රවණ කාම. ආග්‍රහණය කරන්නට කැමති දේ ආග්‍රහණ කාම. ඊළඟට රස විඳින්නට කැමති දේ රස කාම. ස්පර්ශ කරන්නට කැමති දේ පොට්ටබ්බ කාම. මනසින් අරමුණු කරමින් නැවත නැවත මෙනෙහි කරන්න, සිහි කරන්න කැමති දේ ධම්ම කාම. එතකොට මේ විදිහට අපි පංචේන්ද්‍රයන්ගෙන් ගන්න බාහිර අරමුණුත්, ඒ වගේම මනසින් ගන්න විවිධ මානසික අරමුණුත් කියන මේ කොයි දේත් පිළිබඳව ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්න අරමුණු වල අපි කැමති වෙන දේවල් පොදුවේ හඳුන්වනවා කාම කියලා. ඒතර කාමය ආශ්‍රව ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක් නිසාද? එය සත්වයා මේ භවයේහි නැවත නැවත පල් කරන්න, පැසවන්න, එහිම යොදා තබන්නට ඒ කාමය හේතුවක් වෙන නිසා. ඒ නිසා කාමය ආශ්‍රව ධර්මයක් කියලා හඳුන්වනවා. ඊළඟට භවආශ්‍රව. භවආශ්‍රවය කියලා කියන්නේ කාමය නිසා අපි දේවල් කැමති වෙන නිසා අපි ලෝකයේ තුල පවතින්නට කැමති. යම් කෙනෙක් හැටියට අපි ජීවත් වෙන්න කැමති, පවතින්න කැමති, තව වැඩි කාලයක් අපි රැඳෙන්නට කැමති. එතකොට අඩුම තරමින් බොහෝ කාලයක් නැතත් තව මොහොතක් හරි ජීවිතේ පවත්වා ගන්න රැඳෙන්න හැම ප්‍රතජන සත්වයෙක් තුළම යම් උත්සාහයක් පවතිනවා. ඒක හඳුන්වනෝ භවතණ්හාවයි කියලා. එතකොට අන්නේ භවතණ්හාව සත්වයා සසරෙහි නැවත නැවත පල් කරමින් එහිම ගිලාබස්වමින් එහිම පැසවමින් පවත්වන්නට හේතු වෙන එක්තරා ගුණාංගයක්. ඒ නිසා භවයත් එහෙම නැත්නම් පවතින්නට කැමති බව, ජීවත් වෙන්නට කැමති බව, රැඳී සිටින්න කැමති බව ලෝකය තුල පුද්ගලයා පල් කරන්නට හේතු වෙන නිසා එය ආශ්‍රව ධර්මයක් හැටියට දක්වන භවආශ්‍රව, කාමආශ්‍රව, භවආශ්‍රව. ඊළඟට දිට්ඨියආශ්‍රව. දිට්ඨියආශ්‍රව කියලා කියන්නේ වැරදි වැටහීම, වැරදි වටහා ගැනීම. දැන් අපි මීට පෙරත් ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කාරණා දෙකක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ කරුණු නොයැටෙන ගතිය, පැහැදිලි නැති ගතිය, ප්‍රකට නැති ගතිය. ඒක මෝහය කියන නමින් හඳුන්වනවා. එතකොට මිත්‍යා දෘෂ්ටියයි කියලා කියන්නේ අපැහැදිලි ගතිය නෙමෙයි, යමක් තේරුම් අරගෙන තියෙන හැබැයි වැරදි විදිහටයි තේරුම් අරගෙන තියෙන්නේ. ඒ වැරදි විදිහට තේරුම් ගන්නෙත් අපැහැදිලි බව හේතු කොටගෙන තමයි. නමුත් එතන නොදන්නා බව, නොදක්නා බව නෙමෙයි, යම් කිසි දක්නා බවක් තියෙනවා හැබැයි දැකගෙන තියෙන්නේ වැරදි විදිහට. එතකොට එය හඳුන්වනවා මිත්‍යා දෘෂ්ටියයි කියලා. එතකොට මේ දිට්ඨි ආශ්‍රව කියලා කියන්නේ වැරදි දෘෂ්ටීන්, වැරදි වටහා ගැනීම් සත්වයා භවයේහි නැවත නැවත පවත්වන්නට හේතු වෙනවා. ඒ වැරදි වටහා ගැනීම අතර ප්‍රධානම සාවද්ද වැටහීම, වැරදි වැටහීම තමයි සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධයක් අන්‍යෝන්‍ය වශයෙන් හේතු ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ශක්ති පහක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්ති පහයිම නැත්තං ඒ ස්කන්ධ පහ එකට ක්‍රියාත්මක වෙනකොට මෙතන සත්වයෙක් ඉන්නවා, අය පුද්ගලයෙක් ඉන්නවා, අය ආත්මයක් තියෙනවා, අය මම කියලා කෙනෙක් ඉන්නවා කියලා මේ විදිහට වරදවා වටහා ගන්නවා. එතකොට මේ වැරදි වැටහීම ඉතාම ප්‍රබල විදිහට හේතු වෙනවා සත්වයාට මේ සසරෙහි නැවත නැවත පල් වෙවි පවතින්නට. ඒ කියන්නේ සසරින් ඉවත් වෙන්නට ඒ ප්‍රබල බාධකයක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ දිට්ඨිය, සක්කාය දිට්ඨිය ප්‍රමුඛ කොට ඇති වැරදි දෘෂ්ටීන් දිට්ඨි ආශ්‍රවයයි කියලා හඳුන්වනවා. ඊළඟට අවිජ්ජාශ්‍රවය. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨියාශ්‍රව හතරවෙනි එක අවිජ්ජාශ්‍රවය. අවිජ්ජා කියලා කියන්නේ අර නොයට හෙන ගතිය. එහෙම නැත්නම් කරුණු පැහැදිලි නැති ගතිය. මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ප්‍රකට නොවන ගතිය, නොපෙනෙන ගතිය තමයි එතන අවිජ්ජා කියලා කියන්නේ. එතකොට ඒ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නිවැරදිව නොයට හෙන නිසා, නොපෙනෙන නිසාම තමයි සත්වයින් මේ සසරේ රැඳෙන්නට, පවතින්නට, ජීවත් වෙන්නට කැමති වෙන්නේ. මොකද මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය හරියට දැක්කොත්, තේරුම් ගත්තොත් තවදුරටත් මෙහි රැඳෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද මේ සංස්කාරයන්ගේ නිස්සාරත්වයයි එතකොට පෙනෙන්නේ. හරියට දකිනවා නම්, හරියට තේරුම් ගන්නවා නම් මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා, වහා බිදී යනවා. එතකොට අපේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ කියලා මේ අසාරත්වය තමයි, අසුභත්වය තමයි අපට ප්‍රකටව දකින්නට තියෙන්නේ. ඒ ඇත්ත తත්වය දැක්කොත් තවදුරටත් මේ සංස්කාරයන් පිළිබඳව ඇලෙමින්, බැඳෙමින්, කැමති වෙමින්, පවත්වා ගන්නට උත්සාහ කරමින් මේ සසරෙහි පවතින්නට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට සසරෙහි පවතින උනන්දු ඇති වෙන්නේ සංස්කාරයන් ආස්වාදනය කරන්නට කැමැත්ත ඇති වෙන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයෙන් නොපෙනෙන නොයැටෙන ගතිය නිසා. එතකොට මේ නොපෙනෙන නොයැටෙන ගතිය අවිද්‍යාවයි. එය සත්වයා භවෙහි බන්ධනයේ කොට පවත්වන්නට නැවත නැවත පල් කරන්න පැසවන්නට හේතු වෙන නිසා එය අවිජ්ජා ආශ්‍රවයයි කියලා හඳුන්වනවා. එන මේ විදිහට මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දක්වන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiyaශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා සත්‍යය සසරේ නැවත නැවත පල් කරන්නට හේතු වෙන ආශ්‍රව ධර්ම, ක්ලේශ ධර්ම දුරු කරන්නේ කොහොමද? ඒවා දුරු කර ගැනීම සඳහා උපාය මාර්ග හතක් තමයි මේ සූත්‍ර දේශනාවේ දේශනා කරන්නේ. ඒ නිසා මේ සූත්‍රය සබ්බාසව, සබ්බාසව කියලා කියන්නේ සියලුම ආශ්‍රව ධර්ම කියන අදහස. එතකොට මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ සියලු ආශ්‍රව ධර්මයන් දුරු කරන පරයායක් මම නුඹලාට දේශනා කරනවා මහණෙනි කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ. එතකොට එහෙම දේශනා කරමින් ඊළඟට තථාගතයන් වහන්සේ දක්වන දේශනා පාඩයයි අපි ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. බුදුරජාණන් වහන්සේ මේ සියලු ආශ්‍රව ධර්මයන් දුරු කරන ක්‍රමය පැහැදිලි කරනවා කියලා යෝජනා කරලා ඊළඟට විශේෂයෙන් අවධාරණය කරනවා. නමුත් මේ ආශ්‍රව ධර්ම දුරු කිරීමේ ක්‍රමය කියා දෙන්නේ, එහෙම නැත්නම් කියා දීම ඵලදායක වෙන්නේ කවර කෙනෙකුටද? ජානතෝ පස්සතෝ නො අජානතෝ නො අපස්සතෝ. දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි. නොදන්නා වූ නොදක්නා වූ තැනැත්තාට මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීමේ ක්‍රමය කියලා වැඩක් නැහැ, කියලා තේරුමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරනවා, කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තැනැත්තාටද ආශ්‍රව දුරු කිරීමේ කතාව ප්‍රයෝජනවත් වෙන්නේ? ඒක කියලා අර්ථයක් සිද්ධ වෙන්නේ කුමක් දන්න කුමක් දකින තැනැත්තාටද? එතෙන්දී තථාගතයන් වහන්සේම පිළිතුරු දෙනවා, යෝනිසෝ මනසිකාරංච අයෝනිසෝ මනසිකාරංච. මහණෙනි, මේ ආශ්‍රව ධර්ම දුරු කිරීමේ ක්‍රමය කියා දිය යුත්තේ, එය කියා දීම ඵලදායක වෙන්නේ, එය අර්ථ සම්පන්න වෙන්නේ කාටද? මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා නිවැරදිව දන්න පැහැදිලි දැක්මක් ඇති කෙනෙකුට පමණයි මේ ආශ්‍රව දුරු කිරීම පිළිබඳව දේශනා කළ යුත්තේ. දේශනා කරලා ඵලක් ඇත්තේ කියන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. එතකොට මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? මොකක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනිසෝ මනසිකාරයයි කියලා කියන එක අපි සිංහල බෞද්ධයින්ට හුඟක් පළපුරුදුයි. ඒ වචනේ සිහිනුවණින් යුක්තව, සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා කියලා අපි නිතර අහලා තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ සිහියෙන් සහ නුවණින් යමක් දිහා බලන්නට, දකින්නට, සිතන්නට, කල්පනා කරන්නට, ප්‍රත්‍යවේක්ෂා කරන්නට, විමර්ශනය කරන්නට පෙළඹෙන ගතිය තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. එතකොට යෝනි කියලා කියනවා උත්පත්ති ස්ථානය. මනුෂ්‍ය යෝනි, දිව්‍ය යෝනි, പ്രേත යෝනි, තිරස්ඨීන යෝනි ආදි වශයෙන් යම්කිසි කෙනෙක් උපදින තැන යෝනි. එතකොට යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යමක් ඉපදෙන්නේ කොහොමද, හටගන්නේ කොහොමද, මූලය මොකක්ද කියලා හේතුඵල වශයෙන් විමසන ගතිය තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. එතකොට හේතුඵල වශයෙන් යමක් විමසා බලන්නට නම් ඒ තැනැත්තාට සිහිය සහ නුවණ අවදි කරගන්නට ඕන. සිහියෙන් තොරව දකිනකොට යෝනිසෝ මනසිකාරයක් නෑ. ඒ කියන්නේ හේතුඵල වශයෙන් විමසා බැලීමක් නෑ. එතකොට ඒ තැනැත්තා සිහියෙන් තොර වෙච්ච ගමන් අසිහිය, නුවණින් තොර වෙච්ච ගමන් අනුවණ බව. එතකොට සිහිනුවණින් තොරව දකින ගතිය. සිහිනුවණින් තොරව තමයි ප්‍රත්‍යඥ සත්වය බහුලව ලෝකේ දකින්නේ, අරමුණු දකින්නේ. අර අපි මුලින් කිව්වේ කාමාශ්‍රවය ඇති වෙන්නේ, භවආශ්‍රවය ඇති වෙන්නේ, ditthiyaශ්‍රවය ඇති වෙන්නේ, අවිජ්ජාශ්‍රවය ඇති වෙන්නේ මේ සිහිනුවණින් තොරව ලෝකේ දකිනකොට. සිහිනුවණින් යුක්තව ලෝකේ දකිනවා නම් තමයි ඒ තැනැත්තාට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiyaශ්‍රව, අවිජ්ජාශ්‍රව දුරු කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මෙහි මුලින්ම පැහැදිලි කරන්නේ, මහණෙනි මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීමේ කතාව දේශනා කරන්නේ කාටද? දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි, නොදන්නා වූ නොදක්නා වූ තැනැත්තාට නොවේ. කුමක් දන්නා වූ දක්නා වූ තැනැත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා හරියට දන්නා වූ දක්නා වූ තැනැත්තාට. එතකොට කුමක්ද යෝනිසෝ මනසිකාරයයි කිව්වේ, කුමක්ද අයෝනිසෝ මනසිකාරයයි කිව්වේ? අයෝනිසෝ මනසිකාරයයි කිව්වේ සිහියෙන් තොරව, නුවණින් තොරව ලෝකය පිළිබඳව දකින ගතිය, සිතන ගතිය. ඒ කියන්නේ අපි ඇසට යමක් පෙනෙනකොට ඒ පෙනෙන දේ පිළිබඳව විචාරපූර්වක බලන්නේ නැහැ. ඒක දිහා බලන්නේ හැඟීම්බරව, එක්ක ඇලීමෙන්, එක්ක ගැටීමෙන්, එක්ක මුලාවෙන්. එතකොට ඒ ඇලීමෙන් දකිනකොටත් එක්ක පූර්ව ඒ ගත්තු යම් යම් සංඥා සටහන් එක්කලා තමයි ඒක දිහා බලන්නේ. අපේ මිත්‍රයෙක් අපට හමු වෙනකොට මේ මගේ මිත්‍රයෙක් කියන සංඥාවෙන් අර කලින් ඉඳන් දැන හඳුනාගෙන හිටි විදිහට හඳුනා ගන්නවා විනා දැන් ඔහු වෙන්නේ මිතුරුකමටද හතුරුකමටද කියලා විමසා බලන්නට මනස යොමු වෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් තමන්ගේ හතුරෙක් කියලා කල්ලාතු අපි තීරණය කරලා තිබුණා නම් ඒතනත් පිළිබඳව සතුරු ආකල්පයෙන් බලනවා විනා මොහු මේ දැන් එන්නේ කුමක් සඳහාද, අසරණකමටද, උදව්වක් ඉල්ල ගන්නද, මිතුරුකමටද, හතුරුකමටද, එහෙම විමසා බලන්නට අපේ සිත ඉඩ දෙන්නේ නැහැ. ඒතනත් සතුරෙක් ආකාරයෙන් දකිනවා විනා. මෙන්න මේ විදිහට අපි හුඟක් වෙලාවට ලෝකය දකින්නේ, ලෝකයේ දේවල් අහන්නේ සිහිනුවණින් නෙවෙයි, විචාරපූර්වකව නෙවෙයි, නිදහස් මනසින් නෙවෙයි. එක්කෝ අතීත උපාදානයන් එක්ක රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් අපි කලින්ගත්තු දේවල් උපාදාන කරගෙන තිනවා. ඒවැ සටහන්, ඒවැ හැඩරුව, ඒවයින් අත්විඳපු සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවන්, ඒ පිළිබඳ ආකල්ප, ඒ පිළිබඳ මනෝභාවයන්, ඒ පිළිබඳ සිතුවිලි, මේ නොයෙක් දේවල් අපි උපාදාන කරගෙන තියෙනවා. ඒ කලින් උපාදාන කරගත්තුවට අනුව තමයි අලුතෙන් අපිට අරමුණක් හමු වෙනකොට, රූපයක් දකිනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගන්ධයක් දැනෙනකොට, රසයක් දැනෙනකොට, මේ කොයි දේ වුණත් අපි තීරණය කරන්නේ, තේරුම් ගන්නේ අර කලින් ගත්තු අරමුණුත් එක්ක, කලින් උපාදාන කරගත්තු සංඥා සටහන් එක්කලා. එතකොට ඒ කලින් උපාදාන කරගත්තු දේවල් වලට අනුව තීරණය කරනකොට අපි වර්තමානයේ එහි පවතින ස්වභාවය හරියට හඳුනගන්නේ නැහැ. එතකොට අපි සිහියෙන් නෙමේ දැකලා තියෙන්නේ, නුවණින් නෙමේ දැකලා තියෙන්නේ, යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි මේ පිළිබඳව සිහි කරලා තියෙන්නේ, අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව. එතකොට ඇයිද අයෝනිසෝ මනසිකාරයෙන් කියලා කියන්නේ? එතන සිහිය හෝ නුවණ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. එතකොට සිහියෙන් දකිනවා කියලා කියන්නේ පූර්වෝපාදාන වලින් ලෝකයේ පිළිබඳව තීරණය කරන්නට යන්නේ නැතිව, අනාගත උපකල්පන වලින් ලෝකයේ තීරණය කරන්නේ නැතිව, ඒ වගේම ඇලීම් ගැටීම් මුලා වීම ආදී හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව බොහොම නිදහස් මනසින් අපට අරමුණ පිළිබඳව දකින්නට පුළුවන් නම් තමයි අපට යම්කිසි විචාරපූර්වක බවකට යන්නට පුළුවන් වෙන්නේ, විමසා බලන්නට පුළුවන් වෙන්නේ, පවතින සාධක පිළිබඳව යම්කිසි විමර්ශනයක් කරන්න පුළුවන් වෙන්නේ. මේක යහපතක්ද අයහපතක්ද, කුසලයක්ද අකුසලයක්ද, හොඳක්ද නරකක්ද, මේක කිව යුත්තක්ද නොකිව යුත්තක්ද, මේක කිව්වොත් කුමක් වෙයිද, මේක කළොත් කුමක් වෙයිද, මේ විදිහට හේතුඵල වශයෙන් යමක් විමසා බලන්නට පුළුවන් වෙන්නේ එහි පවතින හේතු හරියට හඳුනාගත්තොත් විතරයි. තොර වර්තමානයේ පවතින හේතු සාධක හරියට හඳුන ගන්නට තරම් විචාරපූර්වක බවක් නැත්නම්, නිදහස් මනසකින් නෙවෙයි නම් අපි ඒ අරමුණ පිළිබඳව සිතා බලන්නේ, අපට හේතුඵල වශයෙන් විමසා බලන්නට බෑ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ පූර්වෝපාදානවල හිර වෙන්නේ නැතිව, ඒ කියන්නේ කලින්ගත්තු අදහස් සංකල්ප සිතුම් පැතුම් මනෝභාවයන්හි හිර වෙන්නේ නැතිව, අනාගත උපකල්පනවල හිර වෙන්නේ නැතිව, වර්තමානයේ උනත් හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, බොහොම නිදහස් මනසින් අරමුණ දිහා බලලා ඒ අරමුණෙහි හේතුඵල සම්බන්ධය පිළිබඳ විචාරපූර්වක විමසා බලන්නට පුළුවන් නම් අන්නේ ගතිය තමයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව, එහෙම නැත්නම් සිහිනුවණින් යුක්තව, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව විමසා බලනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදීම දේශනා කරනවා, ඒ යෝනිසෝ මනසිකාරය කුමක්ද, අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියලා හරියට හඳුනා ගන්නට, දැක ගන්න, දැන ගන්න පුළුවන් තැනැත්තාට පමණයි මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීම පිළිබඳව කතාව වැදගත් වෙන්නේ. ඒ කතාව කිව යුත්තේ, ඒ දේශනාව කළ යුත්තේ ඒ බඳු කෙනෙකුටයි. එතකොට අන්න ඒ වගේ පිරිසකටයි මම මේ ධර්ම දේශනා කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නේ. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි, මේ දේශනාව මම කරන්නේ මෙන්න මේ සුදුසුකම තියන අයට පමණයි. එම නැති අයට මේ දේශනාව එතරම් ඵලදායක වෙන්නේ නැහැ. මොකද නුවණින් සිහිනුවණින් යුක්තව යමක් දකිනවා සිහි කරනවා කියන කාරණේවත් වැටහෙන්නේ නැතිනම් එතනින් එහාට එතනත්තට කෙලස් දුරු කිරීමක් පිළිබඳව ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීමක් පිළිබඳව කතා කරලා ඇති තේරුමක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ විදිහෙන් පැහැදිලි කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශ්‍රව ධර්ම ක්‍රම 7කට අපට දුරු කරන්න පිළිපදින්න පුළුවන්. එතකොට මේ ක්‍රම 7 දැන් අද ධර්මදේශනාවේ මාතෘකාව ඒ දායක පින්තුන් අපට ආරාධනා කළේ ලෞකික ජීවිත ගත කරන අයට කෙලෙස් දුරු කර ගැනීම සඳහා උපකාර වෙන ක්‍රම පැහැදිලි කරලා දෙන්න සබ්බාසව සූත්‍රය ඇසුරෙන්. එතකොට සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කරන මේ ක්‍රම 7 ඕනෑම කෙනෙකුට ඕනෑම තරාතිරමක කෙනෙකුට කෙලෙස් දුරු කරන්නට ඉතාම යෝග්‍යයි. දැන් ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ කෙලෙස් ධර්ම දුරු කරන්නට මේ කොහොමද උපකාර වෙන්නේ කියලයි මේ මාතෘකාව හැටියට ඒ දායක පින්තුන් අපේ විමසුවේ. නමුත් ඉතින් හැම කෙනෙක්ම ලෞකික ජීවිත තමයි ගත කරන්නේ. ආර්ය භවයට පත්වෙච්ච කෙනෙකුට ලෝකෝත්තර තත්වයට විටින් විට තමන්ගේ මනස යොමු කරන්නට පුළුවන් ඵල සමාපත්තියට සමවැදීන් වශයෙන්. අනිත් හැම මොහොතකම ඒ ආර්යයන් වහන්සේලාත් ලෞකික ජීවිත තමයි ගත කරන්නේ. එතකොට අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේලා බහුලව ඒ ලෝකෝත්තර ඵල සමාපත්තියට සමවදින්නට උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවා. නමුත් අනිත් හැම මොහොතෙම ඒ රහතන් වහන්සේලාත් ලෞකික අරමුණුත් එක්කලා තමයි ජීවිතේ පවත්වන්නේ. නමුත් උන්වහන්සේලාට කෙලෙස් ධර්ම හටගන්නේ නැහැ සම්පූර්ණ කෙලෙස් නැසන නිසා. එතකොට ඉන් මෙපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාට පවා ඵල සමාපත්තියට සමවැදුණු අවස්ථාව හැර අන් හැම අවස්ථාවකම උන්වහන්සේලාත් ලෝකය ඇසුරු කරන්නේ ඒ ලෞකික ස්වરૂපයෙන් තමයි. එතන අකුසල් අවම කරගෙන කුසල් බහුල කරගෙන පවතින්නට පුළුවන්. නමුත් රහතන් වහන්සේට වගේ ක්‍රියාසිට ඇති වෙන්නේ නැහැ අවශේෂ ආර්යයන් වහන්සේලාට. රහතන් වහන්සේට පමණයි ක්‍රියාසිට ඇති වෙන්නේ. අනිත් අයට එක්ක කුසල් සිත් එක්ක අකුසල් සිත් පමණයි ඇති වෙන්නේ. එතකොට ඒ නිසා අපි දැන් මේ ලෞකික ජීවිත ගත කරන අය කොහොමද කෙලස් දුරු කරන්නේ කියන කාරණේ විශේෂයෙන් වැදගත් වෙන්නේ නැහැ. නමුත් මං හිතන්නේ මේකෙන් අදහස් කරන්න ඇත්තේ මේ සාමාන්‍ය ජීවිත ගත කරන අපි කොහොමද මේ කෙලස් දුරු කිරීමේ කාර්ය කරන්නේ කියන අදහස තමයි මේ කාරණෙන් වඩා අවධාරණය කරන්නට ඇත්තේ. ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් සාමාන්‍ය ජීවිත ගත කරන ඕනම කෙනෙකුට කෙලස් දුරු කිරීම සඳහා පරිහරණය කරන්නට පුළුවන් ඉතාම යෝග්‍ය ක්‍රම 7ක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. මොනවද ඒ ක්‍රම 7 හැටියට දක්වන්නේ? අතිභික්කවේ ආසව දස්සනා පහතබ්බා. මහණෙනි, දර්ශනයෙන් දුරු කළ යුතු කෙලස් ධර්ම කොටසක් තියෙනවා. ඒ තමයි පළවෙනි ක්‍රමය. ඊළඟට අත්ති ආසව සංවරා පහතබ්බා. සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම කොටසක් තියෙනවා. අත්‍යවසව පටිසේවනා පහතබ්බා. පටිසේවණෙන් එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂණයෙන් දුරු කළ යුතු කෙලස් ධර්ම කොටසක් තියෙනවා. අත්ති ආසව අදිවාසනා පහතබ්බා. ඉවසීමෙන් යුක්තව දුරු කළ යුතු කෙලස් ධර්ම කොටසක් තියෙනවා. ඊළඟට අත්ති ආසව පරිවජ්ජනා පහතබ්බා. බැහැර කිරීමෙන් ඉවත්ව යාමෙන් දුරු කළ යුතු කෙලස් ධර්ම කොටසක් තියෙනවා. ඊළඟට අත්ති ආසව විනෝදනා පහතබ්බා. ප්‍රහීන කිරීමෙන් බැහැර කළ යුතු කෙලස් ධර්ම කොටසක් තියෙනවා. අත්ති ආසව භාවනා පහතබ්බා. තව කොටසක් තියෙනවා භාවනාවෙන්. ඒ කියන්නේ ಗುಣ කුසල් බෝධිපාක්ෂික ධර්ම බොජ්ජංග ධර්ම දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම කොටසක් තියෙනවා. දැන් මේ විදිහට තථාගතයන් වහන්සේ ක්‍රම 7කට දක්වනවා අපට කෙලස් දුරු කර ගැනීම ක්‍රමෝපාය. ඇත්තටම පින්නතුනේ මේ ක්‍රම අපිට යම්කිසි කෙනෙකුට ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් निराකරණය කරන්න උනත් මේ ක්‍රම ඉතාමත්ම යෝග්‍යයි. මොකද ප්‍රශ්න කියලා අපි හඳුනාගන්නෙත් අපේ මනසේ ඇතිවෙන යම් යම් අර්බුදනේ. එහෙම නැතුව ලෝකේ ප්‍රශ්න කියලා જાතියක් නැහැ. ලෝකේ තියෙන්නේ හේතුඵල වශයෙන් සිදුවෙන සිදුවීම් ධාරාව. හේතුඵල ධර්මයට අනුරූපව සිදුවෙන සිදුවීම් ධාරාව. ඒතරේ සිදුවීම් ධාරාව හොඳය නරකය කියලා අපි සම්මුති වශයෙන් සම්මුති කරගන්න ඇති කරගන්නෝ. ඊට පස්සේ ඒවා පිළිබඳව ඇලෙමින්, ගැටෙමින්, හැපෙමින් ඒවා වෙනස් කරන්නට උත්සාහ කරමින් අපි අර්බුදයක් ඇති කරගන්න. ඒතරේ අර්බුදය තනිකරම අපි මනසින් ගොඩනගා ගන්න ගැටලු සමූහයක් තමයි ගොඩනගන්නේ. එතකොට මේකෙන් අපි වරදවා වටහා ගන්නට සුදුසු නැහැ. ලෝකේ ප්‍රශ්න නැහැ කියලා කිව්වහම මේකෙන් අදහස් කරන්නේ අවශ්‍යතා නැහැ, කළ යුතු දේවල් නැහැ, මුකුත්ම ලෝකේ සම්බන්ධව කරන්න දෙයක් නැහැ කියන එක නෙමෙයි. ලෝකේ අවශ්‍යතා තියෙනවා. යම් යම් දේවල් අපිට වෙනස් කරගන්නට ඕන වෙනවා තමන්ගෙත් අනුන්ගෙත් යහපත සඳහා. යමක් නිස්සාරයි කියලා පෙනෙනවා නම් ඒක අපිට නැවැත්වීම සඳහා, වැළැක්වීම සඳහා, යමක් අනර්ථකාරී නම් ඒක වැළැක්වීම සඳහා යමක් අපි කළ යුතු වෙනවා. එතකොට ඒ දේවල් අපි ජීවිතේ කරන්න ඕන. නමුත් ඒක අවශ්‍යතාවයක් විනා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න කියන ඒවා හැම විටම අපිට මතුවෙන්නේ අපිට කරුණු වටහා ගන්නට නොහැකි බව නිසා, අනවබෝධය නිසා තමයි හැම විටම ප්‍රශ්න කියන ඒවා ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට හරියට මේ ක්‍රමහත අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒ ලෝකයේ සම්බන්ධව, තමන් සම්බන්ධව, ජීවිතයේ සම්බන්ධව, පෞද්ගලිකව, ඒ වගේම පවුල සම්බන්ධව, ආයතන සම්බන්ධව, ගම රට ලෝකයේ සම්බන්ධව ඇති වෙන බොහෝ ප්‍රශ්නවලට අපට විසඳුම් පිළිතුරු සපයා ගන්නට පුළුවන් මේ ක්‍රම හත හරියට අධ්‍යයනය කළොත්. ප්‍රධාන වශයෙන්ම තමන්ගේ මනසේ ඇති වෙන අර්බුද, මනසේ ඇති වෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගෙන ලෝකය නිවැරදිව අවබෝධ කරන්නට, කෙලස් නසන්නට උපකාර වෙන ක්‍රම හතක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරන්නේ. එතකොට ඒ නිසා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ අර සියලු ආශ්‍රව ධර්මයන් දුරු කිරීමේ ක්‍රමයකයි, සියලු ආශ්‍රව ධර්මයන් සංවර කරන ක්‍රමයකයි මේ දේශනාවේදී පැහැදිලි කරන්න කියලා උන්වහන්සේ ආරම්භ කරන්නෙම මේ ක්‍රම හතකින් පැහැදිලි කරන පැහැදිලි කිරීම ඕනෑම ප්‍රමාණයක ක්ලේශ ධර්මයක් දුරු කරන්නට උපකාර වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජීවිත ගත කරන අයටත්, ඒ වගේම ආර්ය භාවයට පත් වුණු කෙනෙකුටත් අරහත්ත්වයට දක්වා සියලුම කෙලෙස් ධර්ම දුරු කරන්න, ආශ්‍රව ධර්ම ප්‍රහීණ කරන්න මේ ක්‍රමහත උපයෝගී කරගන්නට පුළුවන්. එතකොට මොකද්ද පළවෙනි ක්‍රමය? අති භික්කවේ ආසවා දස්සනා පහතබ්බ. මහණෙනි, දර්ශනෙන්, ඒ කියන්නේ දැක්මෙන්, සම්මා දිට්ඨියෙන් දුරු කළ යුතු කෙලෙස් ධර්ම තියෙනවා. එතකොට මෙතන ප්‍රධාන වශයෙන්ම සෝවාන් මාර්ගඥානය තමයි ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ. සෝවාන් මාර්ගඥානය ඇති කරගන්නට ඉස්සෙල්ලා අපිට පුළුවන් වෙන්න ඕනේ අඩුතරමින් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒතර මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නට නම් මිත්‍යා දෘෂ්ටියෙන් සහ අවිද්‍යාවෙන් අපේ සිත මුදවා ගන්නට ඕන. ඒතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මුලින්ම යෝජනා කරන කාරණේ තමයි දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි මම මේ ආශ්‍රව ධර්ම දුරු කිරීමේ කතාව දේශනා කරන්නේ. එතන කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තැනැත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තා. එතන බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ක්‍රමය පැහැදිලි කරනකොට දේශනා කරනවා, මහණෙනි, යම්කිසි කෙනෙකුට දර්ශනයෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට නම් නිවැරදි දර්ශනයක්, නිවැරදි දැක්මක්, සම්මාදිට්ඨියක් උපදවා ගන්නට ඕන. සම්මාදිට්ඨිය උපදවා ගන්නට නම් ඒ තැනැත්තා දක්ෂ වෙන්නට ඕනේ. සිහි කළ යුතු දේවල් මොනවද, සිහි නොකළ යුතු දේවල් මොනවද කියලා මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හරියට වෙන් කරගන්නවා. ඒක වෙන් කරගන්න බැරි වුණොත් ඒ තැනැත්තා සිහි කළ යුතු දේවල් සිහි කරන්නේ, සිහි නොකළ යුතු දේවල් සිහි කරනවා. එතකොට කෙලස් වැඩෙනවා. පින්නතුනි, දැන් මේ සමාජයේ සමහර දේවල් තියෙනවා, ඒවා ගැන හිතන්න ගියන් පස්සේ ගැඹුරට නැවත නැවත කල්පනා කරන්න ගියන් පස්සේ අවිස්සී 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 කෙලස් ධර්ම තමයි මතුවෙන්නේ. එතකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් නෑ මේවා කතා කරන්න ඕන මේවා ගැන කල්පනා කරන්න ඕන කතා කරලා කල්පනා කරලා මේක විමසන්නට ඕන එහෙම කියලා හිතනවා. එහෙම කතා කරලා කල්පනා කරලා විමසා බලන්න ඕන කාරණා තියෙනවා. හැබැයි සමහර දේවල් තියෙනවා එහෙම කොච්චර කතා කර කර කල්පනා කර කර හාරවස්සුවා වුණත් ඒවැ ගත යුතු හරයක් නෑ. හරියට දැන් අසුචි ගොඩක් යම්කිසි කෙනෙක් හාර හාර අවුස් අවුස් හොද හොද පිහදදා බලනවා මේකේ මොනවද හොඳ දෙයක් තියෙන්නේ කියලා. ඉතින් කොච්චර හෙව්වා වුණත් ගඳ ගහනවා කිලුට වෙනවා අපවිත්‍ර වෙනවා විතරයි. ඒ කොච්චර හැරුවත් කොච්චර ඇවුස්සුවත් කොච්චර හේදුවත් කොච්චර පිහ දැම්මත් ඒකේ ගත යුතු සාරවත්දයක් අපට හමු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සමහර දේවල් තියෙනවා කතා කරන්න කරන්න හිතන්න හිතන්න කල්පනා කරන්න කරන්න මිත්‍යා දෘෂ්ටිය වැඩෙනවා මිසක් මනස ව්‍යාකූල වෙනවා මිසක් කෙලස් ධර්ම ආශ්‍රව ධර්ම වැඩෙනවා මිසක් වෙන සිද්ධ වෙන යහපතක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන හිතන්න ඕන දේවල් මොනවද හිතන්න නොසුදුසු දේවල් මොනවද කතා කරන්න ඕන දේවල් මොනවද කතා කරන්න නොකල යුතු දේවල් මොනවද. එතකොට අන්න ඒ විදිහේ දැක්මක් අපිට තියෙන්නට ඕන. ඒකයි මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර දෙකෙහි වෙනස. එතකොට අපි යමක් පිළිබඳව කල්පනා කිරීම වරදක් නෙමෙයි. කල්පනා කරන්න ඕන මොන විදිහටද මොන ක්‍රමයටද අපි යමක් ගැන කල්පනා කරනවා නම් ධර්මානුකූලව ඕන කල්පනා කරන්න. හේතුඵල වශයෙන් ඕන කල්පනා වෙන වෙන විකාර රූපීව කල්පනා කරලා වැඩක් නැහැ. එහෙම කල්පනා කරන්න ගියාම කෙනෙක් උම්මත්තක වෙන්නට පුළුවන්. මානසික රෝගියෙක් වෙන්නට පුළුවන්. දැන් මානසික රෝගීන් ගත්තහම ඒගොල්ලොත් බොහෝ දේවල් ගැන ගැඹුරට කල්පනා කරනවා. ඒ කල්පනා කළාට ඒගොල්ලෝ උමතු වෙලා තියෙන්නේ ඇයි? ඒගොල්ලන්ගේ කල්පනා කිරීම තුළ පැහැදිලි රටාවක් නැහැ. ධර්මානුකූල බවක් නැහැ. හේතුඵල වශයෙන් නෙමෙයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ. නිකන් තම තමන්ට හිතෙන විදිහට, තම තමන්ගේ සිතැඟි විදිහට. එක්ක මනෝලෝකවල එහෙම නැත්නම් තමන් දන්න දේවල් එක්කලා හුදෙක් තර්කයට පමණක් මුල් තැන දීලා එහෙම නැත්නම් තමන් දැනගතගත්තු දෙයට විතරක් මුල් තැන දීලා එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීමට පමණක් මුල් තැන දීලා එහෙමත් නැත්නම් පොත්වල තියෙන දේවල් වලට එහෙම නැත්නම් කවුරුවත් කියපු දෙයකට මේ විදිහට එක් එක් දේවල් වල එල්බගෙන තමයි කල්පනා කරන්නේ. එහෙම කල්පනා කිරීම ධර්මානුකූල චින්තනයක් නෙමෙයි. ඒ නිසා යෝනිසෝ මනසිකාරයයි කියන්නේ යමක් පිළිබඳව නොහිතා ඉන්නවා කියන එක නෙමෙයි. යමක් අතහැරලා දානවා කියන එක නෙමෙයි. කල්පනා නොකර ඉන්නවා කියන එක නෙමෙයි. කල්පනා කරනවා. හැබැයි කල්පනා කරන්නේ කොහොමද? සිහියෙන් සහ නුවණින් යුක්තව. දැන් උදාහරණයක් හැටියට ගත්තහම පටාචාරාව තමන්ගේ දරුවෝ දෙන්න නැතිවීම, සැමියා නැතිවීම, මව්පියන් නැතිවීම ගැන දිගට දිගට කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට ඇයගේ ශෝකය, සන්තාපය, දුක, වේදනාව උතුරා ගියා. අවසානයේ ඇය ඒයින්ම උන්මත්තක වුණා. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැගණියනි සිහිය පිහිටවා ගන්න. සිහියෙන් දකින්න. ඒතර සිහියෙන් දකින්න තියෙන්නේ ඇයට වෙනත් දෙයක් නෙමෙයි. දරුවා මැරුණා, සැමියා මැරුණා කියන එක ඇයට අමතක කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් දැන් මෙතෙක් වෙලා ඇය අයෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් සහ නුවණින් නෙමෙයි කල්පනා කළේ. හේතුඵල වශයෙන් නෙමෙයි කල්පනා කළේ. ධර්මානුකූලව නෙවෙයි කල්පනා කළේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක ඇය උත්සාහ කළා ධර්මානුකූලව ඒ පිළිබඳව සිතන්න, යෝනිසෝ මනසිකාරයෙන් සිතන්න, සිහිනුවණින් සිතන්න. අර කලින් හිතුවේ තමන් කල්ලාතුව ඇති කරගත්තු මනෝභාවයන්, සංකල්ප, උපාදාන ඒවැල්බගෙන තමයි කල්පනා කළේ. දැන් ඇය උත්සාහ කරනවා එහෙම පූර්ව උපාදානවල එල්බෙන්නේ නැතිව, අනාගත උපකල්පනවල එල්බ ගන්නේ නැතිව, හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, නිදහස් මනසින් ලෝකෙ තුල දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා හේතුඵල වශයෙන් ධර්මානුකූලව විමසා බලන්නට. එතකොට ධර්මානුකූලව විමසලා බලනවා කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් සහ චතුරාර්ය සත්‍ය වශයෙන්. එහෙමයි අපිට විමසන්නට තියෙන්නේ. එතකොට හේතුඵල වශයෙන් විමසනකොට ඒකට අදාළ කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම මේ විවිධ පැතිවලින් විමසා බලන්න ඕන කොහොමද මේකට හේතු සැකසීලා තියෙන්නේ. එතකොට ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලනකොට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම. එතකොට චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බලනකොට දුක මේකයි, එහෙම නැත්නම් ගැටලුව මේකයි, ඒකට හේතුව මේකයි, ඒක වෙනස් කරන්නේ මෙහෙමයි, ඒකට පිළිපදින්න ඕන ක්‍රමය මේකයි. එතකොට මෙන්න මේ ක්‍රම තුනට අපිට ලෝකය පිළිබඳව යමක් සිතා බලන්නට පුළුවන් නම් තමයි ඒක ධර්මානුකූල චින්තනයක්. ඒක යෝනිසෝ මනසිකාරයක්. ඒක නුවණින් මෙනෙහි කිරීමක්, සිහි නුවණින් කල්පනා කිරීමක් කියලා හඳුන්වන්නේ. එහෙම නැති හැම වෙලාවකම අපි හැඟීම් බරව කල්පනා කරනවා, උපාදානයන්හි එල්බගෙන කල්පනා කරනවා, පූර්ව නිගමන වලට අනුව කල්පනා කරනවා. එතකොට අපිට සිහිය නුවණ උපදින්නේ නැහැ. කෙලස් ධර්ම තමයි වැඩෙන්නේ. එක්කෝ කාමාශ්‍රව වැඩෙනවා, එහෙම නැත්නම් අවිජ්ජා භවාශ්‍රව වැඩෙනවා, එහෙම නැත්නම් දිට්ඨියාශ්‍රව වැඩෙනවා, එහෙම නැත්නම් අවිජ්ජාශ්‍රව වැඩෙනවා. පෙනතුනේ මේ ලෝකේ බොහෝ දෙනා කොයි තරම් බණ ඇහුවා වුණත් ඒ ධර්මයට අනුව නෙමෙයි දේවල් පිළිබඳව කල්පනා කරන්නේ. තම තමන්ට ඕන විදිහට, තම තමන්ගේ රුචි අරුචිකම් වලට ඕන විදිහට, තමන්ගේ අත්දැකීම් වලට අනුව, තමන් ඉගෙනගත්තු දේවල් වලට, තමන්ගේ සම්මුති වලට, තමන්ගේ තර්ක විතර්ක වලට අනුව. එහෙම තමයි ලෝකයා බොහෝ දේවල් ගැන කල්පනා කරන්න කැමති වෙන්නේ. නමුත් අර හේතුඵල වශයෙන් දේවල් පිළිබඳව සිතලා කල්පනා කරලා තේරුම් ගන්නට හුඟාක් වෙලාවට අපි පෙළඹෙන්නේ නැහැ. ඒ නිසායි මිනිසුන්ට ධහම දැක ගන්නට අමාරු වෙන්නේ. ධහම දැක ගන්නට නම් ධර්මානුකූලව ඒ පිළිබඳව සිතන්න දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම කියලා කියන්නේ නිවැරදි දැක්මක් ඇති කරගෙන සම්මා දිට්ඨියක් උපදවාගෙන දුරු කරන්නට ඕන දේවල් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය නැති තැන අපි මිත්‍යා දෘෂ්ටියෙන් අවිද්‍යාවෙන් ඒවා දිහා බලනකොට විවිධ ප්‍රශ්න ඇති වෙනවා, විවිධ ගැටලු ඇති වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි අර මුලින් කිව්වා වගේ දැන් පටාචාරාවට දරුවෝ දෙන්න නැති වුණා, සැමියා නැති වුණා, මව්පියෝ නැති වුණා. ඒ පිළිබඳව සිහියෙන් නුවණින් තොරව කල්පනා කරනකොට ඒ උමතු වෙනවා. හැබැයි සිහියෙන් සහ නුවණින් කල්පනා කරනකොට එය තුලින්ම දහම දැකලා ඇය සියලු කෙලෙසුන් ප්‍රහාණය කරනවා. දැන් මේ වගේම තමයි අපි සමහර වෙලාවට දකිනවා මල ගෙදරක ගියන් පස්සේ තමන්ගේ ඥාතියෙක් මිය ගිහිල්ලා අර ජීවත්ව සිටින ඥාතීන් හඬනවා, වැළපෙනවා. වික්ෂුන් වහන්සේලා හැටියට අපි යම් යම් ධර්ම කාරණා ජීවිතයේ දිහා ධර්මානුකූලව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් පටිච්ච සමුප්පන්නෝ කොහොමද බලන්නේ කියලා ඒ ඇයට යම් කිසි ධර්මානුකූල දැක්මක් ඇති කරන්නට උත්සාහ කරනවා. දැන් එතකොට අර අඬන අය අඬන්නේ නැතුව බොහොම ටිකක් ප්‍රසන්න තත්වයකටපත් වෙනවා. භික්ෂුන් වහන්සේලා බණ කියලා ඉවර වෙනවා. ඊට පස්සේ ඔන්න ගිහි කතාවාරය එනවා. ඊට පස්සේ ගිහි අය මයික් එක අරගෙන අනේ මේ ඥාතියා ජීවත් වෙන කාලේ මෙහෙමයි, අපටත් හරියට උදව් කළා. අපි කවුරුවක් හිතුවේ නැහැ මේ වගේ වෙලාවක මැරෙයි කියලා. අපි හැමෝටම පාඩුවා. මේ අයටත් හරිය දුකක්. මේ සියලු දෙනාම දුක් සයුරේ ගිල්වාගෙන තමයි මේ ගියේ. ඔහොම කියලා ආපහු ටික වෙලාවක් යනකොට අර සියලු දෙනාම අඬවනවා. එතකොට මේ මොකද්ද කරන්නේ? දැන් මේ කියන කතන්දර බොරු නෙමෙයි. නමුත් ඒ කියන්නේ අර තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව තමයි විස්තර කරන්නේ. ධර්මානුකූලව නෙමෙයි, හේතුඵල වශයෙන් නෙමෙයි, ත්‍රිලක්ෂණ වශයෙන් නෙමෙයි, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය වශයෙන් නෙමෙයි. එතකොට අර ටික වෙලාවක් ධර්මානුකූලව ඒ මරණය ගැනම ධර්මානුකූලව කල්පනා කරනකොට හිත සනසා ගන්නවා. ඒ පිළිබඳවම හැඟීම් බරව රුචි අරුචිකම් වලට වහල්ව කල්පනා කරනකොට ඒ අය නැවත වතාවක් ශෝකයෙන් බරිත වෙනවා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දේවල් පිළිබඳව සිටිය යුත්තේ කොයි විදිහෙන්ද, නොසිටිය යුත්තේ කොයි විදිහෙන්ද? දැන් සමාජයේ හුඟක් ප්‍රශ්න, ගැටලු, අරමුද ඇති වෙන්නේ ඔය හේතුව නිසා. අපි දේවල් දිහා බලන්න ඕන විදිහ හරියට තේරුම් ගන්නේ නැහැ, හරියට කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අපි වැරදි විදිහටමයි ඒවා දිහා බලන්නේ. ප්‍රශ්න ඇති වෙන විදිහටමයි, කෙලස් වැඩෙන විදිහටමයි, ආශ්‍රව ධර්ම වැඩෙන විදිහටමයි අපි ඒවා පිළිබඳව හිතන්නේ. එතකොට ඒබඳු දැක්මක්, ඒබඳු චින්තනයක් ඇති කෙනෙකුට ආශ්‍රව ධර්ම දුරු කරන්නට බෑ, කෙලස් දුරු කරන්න බෑ. ඒ තැනත්තා හිතන හැටි දන්නේ නැහැ, කල්පනා කරන්න ඕන හැටි දන්නේ නැහැ, ලෝකේ දිහා දකින්න ඕන හැටි දන්නේ නැහැ. එතකොට ඔහුට සම්මා දිට්ඨියක් නෙමේ, හැම විටම වැරදි දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටියක් තමයි ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ උදාහරණ හැටියට දක්වන මේ සූත්‍රයේදී මම අතීත කාලේ හිටියද, පෙර ආත්මිකුත් මට තිබුණද, ආයෙත් මං අනාගතෙත් උපදීද, ඉතින් මේවා පිළිබඳව තර්ක විතර්ක කර කර හිතනවා. එහෙම හිතනකොට ඔහු දැන් හිතන්නේම මේ මම කියන දෘෂ්ටිය ඉඳගෙන. එතකොට මම ඉපදුනාද, මම අනාගතේ උපදීද? එතකොට ඒකත් එක්කලා මේ වැරදි කල්පනාවත් එක්කලාම ඔහුගේ මනසේ ඔහුටත් නොදැනුවත්වම මේ මම කියලා කෙනෙක් තහවුරු වෙනවා. එතකොට දැන් හොයන්නේ පෙර භවයක් තිබුණාද, මතු භවයක් තියනවද කියන එක තමයි හොයන්නේ. ඒක හොයන්න ගිහිල්ලා තමන්ටත් නොදැනුවත්ව අර වැරදි දෘෂ්ටියක්, සක්කාය දිට්ඨියක් තමන්ගේ సంతානේ තහවුරු වෙලා තියෙනවා. ඇයි ඒ? අයෝනිසෝ මනසිකාරය නිසා. අන්න ඒ වගේ මිනිස්සු ලෝකය පිළිබඳව කල්පනා කරනකොට, ප්‍රශ්න ගැටලු පිළිබඳව කල්පනා කරනකොට, ජීවිතයේ අවශ්‍යතා පිළිබඳව කල්පනා කරනකොට බොහෝම ලාමක විදිහට හැඟීම් බරව උපාදානයන්හි එල්බගෙන උපකල්පන දෘෂ්ටි මේ සියල්ලෙන් හි බැසගෙන තමයි දේවල් පිළිබඳව කල්පනා කරන්නේ. එය යෝනිසෝ මනසිකාරය නෙවෙයි, අයෝනිසෝ මනසිකාරයයි. ඒ නිසා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න බැරි කෙනෙකුට ක්ලේශ ධර්මයන් සම්මා දිට්ඨිය අවදි කරගෙන ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දැක්මෙන් දුරු කරන්නට ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ නිවැරදිව දැක්ම ඇති කරගන්නකොට බොහෝ ගැටලු निराකරණය වෙනවා. ඒ දැක්ම අවදි කරගන්නත් නම් යෝනිසෝ මනසිකාරය මෙයයි, අයෝනිසෝ මනසිකාරය මෙයයි, මේ සම්බන්ධ සිටිය යුතු ක්‍රමය මේකයි, මෙසේ නොසිටිය යුතුයි කියලා හරියට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් කෙනෙකුට අර මිත්‍යා දෘෂ්ටියෙන් සිත නිදහස් කරගෙන සම්මා දිට්ඨියට පැමිණිලා ලෝකේ යථාර්ථය දකින්නට පුළුවන් වෙනවා. මේ කෙලෙස් දුරු කරන එක් ක්‍රමයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊට දෙවෙනි ක්‍රමය තමයි අතිභික්කවේ ආසව සංවරාපහතබ්බ, සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම. සංවරයයි කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ සංවර කර ගැනීම, කන සංවර කර ගැනීම. ඇහැ සංවර කරනවා කියන්නේ ඇහැ පියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි, කන සංවර කරනවා කියන්නේ කන පියා ගන්නවා කියන එක නෙමෙයි. සංවරය කියලා කියන්නේ කප්පාදු කරනවා කියන එක නෙවෙයි පින්නතුන. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් සංවරව රියපදවන්න, එහෙම නැත්නම් සංවරව මහමග යන්න, සංවරව වැඩ කරන්න කියලා කියනවා. එතකොට සංවරව කියලා කියන්නේ රියපදවන එක නවත්තනවා කියන එක නෙමෙයි. සංවරව හැසිරෙනවා කියලා කියන්නේ එහාට මෙහාට ඇවිදින එක නවත්තලා එකතැනකටලා නිදාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. එතන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හැබැයි ක්‍රියාකාරීත්වය බොහොම පරිස්සමින් පවත්වන්නේ අනර්ථයක් නොවන හැටියට. ඒකයි සංවරව කියලා කියන්නේ. එතකොට ඇහෙන් රූප බලන්න එපා කියන එක නෙමෙයි. ඇහැ තියෙන රූප බලන්න තමයි. හැබැයි බලන්න ඕන ඒන් ලෝකය අවබෝධ කරගන්නට පුළුවන් වෙන විදිහට, කෙලස් වැඩෙන විදිහට නෙමෙයි. කෙලස් වැඩෙන විදිහට නම් අපි ලෝකය දිහා බලන්නේ ඒතනත්තාගේ දැක්මෙන් ඔහුට අනර්ථයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ සෝ චක්කුණ රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානුබ්බෙන්ජනක් ගාහි හෝති යත්වාදිකරණ මේතං චක්කුන්ද්‍රයන් අසං උතං විහරන්තං අවිජ්ජා දෝමනස්සං උප්පාදෙය්‍ය තස්ස සංවරාය පටිපඤ්ඤති. මේ ඇස සංවර කරනවා කියලා කියන්නේ මොකද්ද? ඇහැ පියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඇහෙන් රූප දකිනවා. හැබැයි රූප දැකලා ඒවා පිළිබඳව ඇලීමෙන්, බැඳීමෙන්, හැඟීම් වලට වහල් වෙලා පූර්ව උපාදානයන්ගෙන්, අනාගත උපකල්පනයන්ගෙන් දෘෂ්ටිගතිකව සිතන්නට, කල්පනා කරන්නට ගියයින් පස්සේ ඒතනත්තගේ කෙලස් වැඩෙනවා. ඇලීම් ගැටීම් වර්ධනය වෙනවා. අවිද්‍යා දෝමනස්සයන් වර්ධනය වෙනවා. එතකොට යම් විදිහකින් බැලුවහමද අවිද්‍යා දෝමනස්සයන් වර්ධනය වෙන්නේ ඒ විදිහට බලන්නේ නැතිව සිහියෙන් සහ නුවණින් බලන්නට පුරුදු වෙනවා. එතකොට ආයත් සිහි නුවණ, ආයත් යෝනිසෝ මනසිකාරය තමයි මෙතනටත් වැදගත් වෙන්නේ. ඒතර සිහි නුවණින් කල්පනා කරලා ඒතනත්තා දකිනවා, තේරුම් ගන්නවා මේ දැකපු දේ මෙන්න මේ විදිහේ දෙයක් කියලා. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් වටහා ගන්නට උත්සාහ කරනවා. එතකොට එහි මුසපත් වෙන්නේ නැහැ. එතකොට මේ දර්ශනය නිසා කෙලස් වැඩෙන්නේ නැහැ. කෙලස් දුරු වෙන්නට මඟක ඉවරණේ වෙන්නේ. ඒ අහපු දේ නිසා එතනත්ත කෙලස් වඩව ගන්න, ඒ කෙලස් දුරු කරන්නට මඟක සකස් කරගන්න. මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ දෙවනි ක්‍රමයේ හැටියට දේශනා කරනවා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම. කුමක සංවරයෙන්ද? ඇස සංවර කර ගැනීමෙන්, කන සංවර කර ගැනීමෙන්, නාසය, දිව, කය සහ සිත සංවර කර ගැනීම. ඇත්තටම පින්නතුනේ ඇස සංවර කරනවා කියලත් අපිට සංවර කරන්න තියෙන සිත තමයි. මොකද එහෙම නැතුව අපිට ඇහැ විතරක් S2 හුඟක් ඇරලා බලනවද, ටිකක් ඇරලා බලනවද, අඩවන් කරලා බලනවද, ඒකෙන් විතරක් කෙලස් ධර්ම අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට රූපය දකින්නට කැමති විදිහට, අවශ්‍ය විදිහට ඇහැ ඇරලා ලෝකේ බැලුවට කමක් නැහැ. ශබ්දය අහන්න අවශ්‍ය විදිහට කනේ අවධානය යොමු කළාට කමක් නැහැ. නමුත් ඒවා අරමුණු හැටියට ගන්නකොට අපේ සිත සංවර කරගන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ ගන්න අරමුණු නිසා අවිද්‍යා දෝමනස්යන්, ඒ කියන්නේ ඇලීම් ගැටීම් වර්ධනය වෙන්නේ නැති වෙන හැටියට. එහෙම ගත්තොත් විතරයි ඒතනත්තා සංවර වුණා කියලා කියන්නට පුළුවන් වෙන්නේ. එතකොට දෙවැනි ක්‍රමය තමයි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම. ඊළඟට තුන්වෙනි ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බ ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව දුරු කළ යුතු කෙලෙස් ගන්න. ප්‍රත්‍යවේක්ෂාවයි කියලා කියන්නේ පින්නතුනි අපි යමක් කියන්න කලින් කරන්න කලින් හිතලා බලන්න ඕන මේක කියන්නේ මොකටද මේක කරන්නේ මොකටද. එතකොට එතනදිත් මොකද්ද අපි බලන්නේ හේතුඵල වශයෙන් යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මුලදිම දක්වන්නේ මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා දක්නා තැනැත්තාට පමණයි මේ ආශ්‍රව දුරු කිරීමේ කතාව මම දේශනා කරන්නේ. ඇයිද මේ හැම කාරණයකදීම යෝනිසෝ මනසිකාරය තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ ලෝකේ අපට සමහර දේවල් කරන්න වෙනවා, සමහර දේවල් පවත්ව ගන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරියවංශ සූත්‍රයේදී අපි කොච්චර දේවල් බැහැර කළත් අපිට බැහැර කරන්න බැරි දේවල් තියෙනවා. ඒ මොනවද? කෑම කන එක, ඇඳුම් අඳින එක, ආවාසයක්, සෙනසුනක්, වාසස්ථානයක් පවත්ව ගන්න එක, කය නිරෝගී කරගන්නට සෞඛ්‍ය සම්පන්නව බෙහෙත් හේත් පාවිච්චි කරන එක, එතකොට ජල ස්නානය කරන එක, නිදා ගන්න එක, මේ වගේ අපිට නොකර බැරි දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යෙන් ඒවා පවත්ව ගන්නට වෙනවා අපිට. ඒවා පවත්වන්නට ගියන් පස්සේ අපි සිහි කරලා බලන්න ඕන කුමක් සඳහාද මම මේක පවත්වන්නේ? නිදා ගන්න ඕන. හැබැයි නිදා ගන්නේ අලසකම පිරිමහ ගන්නද? එහෙම නැත්නම් කයට විවේක දීලා කය නැවත යථා තත්ත්වයට පත් කරගෙන වඩා ශක්තිමත්ව වැඩ කටයුතු කරන්නද? එතකොට ඇඟ සෝදන්නට නාන්නට ඕන නාන්නේ මේ සම්පූර්ණම අර අසුචි ගොඩක් සුද්ධ කරන්න වගේ හොදලා හොදලා සියල්ල ඉවර කරන්නද? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේ කය ලේ මස් සෙම් සොටු ආදීන් මල මුත්‍රා ආදීන් දහඩි ආදීන් සැකසිච්ච එක දෙතිස් ගුණපයන්ගෙන් සැකසීලා තියෙන. ඒතොර මේක අර අසුචි ගොඩක් හොදනෝ වගේ හොදලා හොදලා උලලා උලලා කොච්චර තුවාල වෙනකන් ඉලුවා වුණා මේක සුද්ධ කරලා ඉවරයක් කරන්න බෑ. හැබැයි ගඳ ගහන්න නැති වෙන්නට අපි දහඩිය දුහවිලි ආදී සෝද ගන්නට ඕන, පිරිසිදු කර ගන්නට ඕන, ඒ වගේම ඇඟ සිසිල් කර ගන්නට ඕන, උණුසුම අඩු කර ගන්න. එතකොට කය සිසිල් කර ගැනීම සඳහා වඩා කිලුටු දේ බැහැර කරලා පිරිසිදුව නිරෝගීව පවතින්නට ජල ස්නානය කරන්න ඕන. කෑම කන්න ඕන. මොකද කෑම කන්නේ? උස්මෘත්තාවට ඇවිල්ලා විඳවන්නට නෙමෙයි, ඒ වගේම අධිපෝෂණයෙන් ලෙඩ දුක් හදාගෙන අකාල මැරෙන්නට නෙමෙයි, ආහාර නැතිකම නිසා ඇතිවන ක්ලාන්ත ගතිය දුරු කරගෙන සුවෙන් පහසුවෙන් ගුණධම් වඩන්න වැඩ කරන්න. ඇඳුම් අඳින්න ඕන මොකටද? අනුන්ගේ රාගය ద్వේෂය වර්ධනය කරන්නට නෙමෙයි, විලිවහගෙන අනුන්ගේ රාග ద్వේෂ ඇවිස්සෙන එක වළක්වන්නට, තමන්ගේ සහ අනුන්ගේ. ඒතර ගියක් දොරක් හදාගන්න නැත්ේ ඒක ඇතුළටලා පව්කම් කරන්නට නෙමෙයි, ආරක්ෂාකාරීව ගුණධම් වඩන්න, මිනිස්සෙක් හැටියට තමනුත් වැඩෙන්න, අනුන්ටත් යහපතක් කරන්න. මෙන්න මේ විදිහට පින්නතුනේ අපි දේවල් කරනකොට, දේවල් පවත්ව ගන්නකොට සමහර දේවල් අපිට බැහැර කරන්න බෑ. අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. නමුත් ඒවා පවත්වන්නේ කුමක් සඳහාද කියලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා නොකළොත් ඒ අවශ්‍ය දේවල් පවත්වන්නට ගිහිල්ලා අපි කෙලෙස් ධර්ම වලින් මුසපත් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන අපි ප්‍රත්‍යපහසුකම් අපට අවශ්‍ය ජීවිතය පවත්වන්න ගේ දොර ඉඩ කඩම් යාන වාහන මිල මුදල් ආහාර පාන ඇඳුම් පැළඳුම් මේවා අවශ්‍යයි. හැබැයි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ මම මේ කෙලෙස් වඩවා ගන්නද මේවා පවත්වන්නේ කෙලෙස් දුරු කරගැනීමේ ප්‍රතිපදාව තුළ පහසුවෙන් පවතින උදව්වක් හැටියටද මම මේවා පවත්වා ගන්න. මිනිස්සෙක් හැටියට අපි ලබාගත්තු ජීවිතේ මේ ජීවිතේ පවත්වන්නට ප්‍රත්‍ය පහසුකම් සකසාගෙන ඒව නිසා කෙලස් වඩවාගෙන මොසපත් වෙලා ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය පරිහානියටපත් කරගන්නවා නම් එතන විචාරපූර්වක බවක් නැහැ. එතන යෝනිසෝ මනසිකාරයක් නැහැ. එතන සිහි කල්පනාවක් සිහි බුද්ධියක් නැහැ. ඒ නිසා එසේ නොවෙන්නට අපි කොහොමද ලෝකය පරිහරණය කරන්නේ? ඒක තමයි පටිසේවනා පහතබ්බ ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම කියලා. ඊළඟට හතරවෙනි කාරණය තමයි අතිබික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් යුක්තව දුරු කළ යුතු කෙලෙස් ධර්ම. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපට ඉවසන්නට සුදුසු නැහැ. සමහර දේවල් ඉවසන්නට ඕන. ඉවසන්න ඕන කියන්නේ දරා ගන්නට ඕන. එතන මොනවද ඉවසන්න සුදුසු නැති දේවල්? මොනවද ඉවසන්න ඕන දේවල්? අපේ මනසේ රාගයක් මතු වුණොත්, ද්වේෂයක් මතු වුණොත්, ඊර්ෂ්‍යාවක් මතු වුණොත් ඒක ඉවසන්න සුදුසු නැහැ. ඒක ඉක්මනින් බැහැර කරන්නට ඕන. ඉක්මනට ඒකෙන් අයින් වෙන්නට ඕන. ඒක පවත්වා ගන්නට, දරාගෙන ඉන්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම ශරීර ආවේග මත වුනොත් ඒවා ඉවසන්නට සුදුසු දේවල් නෙමෙයි. මල මුත්‍ර පිට වෙන්නට આવොත්, කැස්ස ඇති වෙන්නට આવොත්, කිවිසුම් යන්නට આવොත්, ඈනුමක් යන්නට આવොත්, එතකොට ඒ ශරීර වේග, මල වේග ඒවා අපි හිර කරගෙන කයට අනතුරු කරගන්න සුදුසු ඒවා නෙමෙයි. හැබැයි මැසි මදුරුවන්ගෙන් නැති වෙන පීඩා, ඒ වගේම බාහිරින් නැති වෙන සීතෝෂ්ණයෙන් ඇති වෙන පීඩා, බඩගිනි පිපාසාදී පීඩා, ඒවා දරාගත්තයි කියලා කය විකෘති වෙන්නේ, මැරිලා වැටෙන්නේ නැහැ පින්නතුනේ. අපි දරාගන්නට පුහුණු වෙන්නට ඕනේ. කුමක් නිසාද? ඒ දරාගන්නට බැරි වුණොත් ඒ හැම මොහොතකම අපේ සිතයි කැළඹෙන්නේ. පින්නතුනේ කයට දේවල් දරාගන්නට බැරි කමක් නෙමෙයිනේ. මනසින් ඒවත් එක්ක ව්‍යාකූල වෙන්නේ. දැන් අපි හිතමු සිහි නැති කරපු ශරීරයක්. එතකොට මැරිලා නෙමෙයිනේ. සිතක් තියෙනවා, කයක් තියෙනවා. හැබැයි ස්නායු පද්ධතියෙන් අර සංඥාව ගන්නෙ නැහැ. එතකොට මේ කය කපනවා, කොටනවා, ශල්‍ය කර්ම කරනවා, විදිනවා, ඇන දානවා, යකඩ තහඩු දානවා, මහානවා, පුළුස්සනවා, නොයෙක් දේවල් කරනවා. කයට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක දැනෙන්න ගත්තාම සිතටයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට එහෙමනම් කයට ලොකු අනර්ථයක් වෙන්නේ නැහැ හැම පීඩාවකින්. සමහර දේවල් තියෙනවා කයට අනතුරු වෙනවා. ඒ අනතුරු වෙන ඒවා අපි දරන්නට යන්න සුදුසු නැහැ. හැබැයි අනතුරක් නොවන විදිහේ ඒවා අපි හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඒවට ටික ටික ඔරොත්තු දෙන්න සිත පුහුණු කරගන්න. අවසානයේ හැම පුහුණු කරගෙන ගිහිල්ලා ජීවිතයේ අහෝසි වෙන මට්ටමේ බරපතල දේවල් උනත් දරන්නට. ඇයි ඒ? අපිට වැදගත් වෙන්නේ ඇත්තටම මේ කයක් ආරක්ෂා කිරීම නෙමෙයි, අපේ සිත රැක ගැනීමයි. තොර කය රැක ගන්නට ගිහිලා සිත ව්‍යාකූල කරගෙන නම් මේ යන්නේ දුගතිය උපදින්නටයි සිද්ධ වෙන්නේ. තොර කය අතහරින්නට උනත් පුළුවන් මට්ටමට සිත ශක්තිමත් කරගත්තොත් විතරයි අපට කෙලස් දුරු කරන්නට, ආශ්‍රව ධර්ම දුරු කරන්නට හැකි වෙන්නේ. ඒතරම් වීරයක් අපි තුල අවදි කරගන්නට ඕන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති භික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා, ඉවසීමෙන් දුරු කළ යුතු කෙලෙස් ධර්ම තියෙනවා. ඉවසන්න බැරි කෙනාට, දරා ගන්න බැරි කෙනාට පොඩි දෙයින් වික්ෂිප්ත වෙනවා. උණුසුම වැඩි වෙනකොට මැසිවිලි නගනවා, අනිත් අයත් එක්ක දබර කර ගන්නවා. ඒතකොට උණුසුම වැඩි වෙලා තියෙන්නේ අනිත් අයගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. නමුත් එයා හිතනවා මේ අනිත් අය තමයි මේකට වග කියන්න ඕන. ෆෑන් එකක් හයි කරලා නැහැ, වායු සමනය කරලා නැහැ. ඉතින් ඒවත් එක්කලා මේ පීඩා ඇති වෙනවා කියලා ඒ විදිහට තමන්ගේ හිතත් නරක කර ගන්නවා, අනුන්ටත් ගැටලු ඇති කරනවා. එතකොට සීතල වැඩි වෙනකොට ඒකටත් සිත් ඇවුල් ඇති කර ගන්නවා. ලෝකයක් එක්ක උරණ වෙනවා, අවුවට බනිනවා, වැස්සට බනිනවා, පරිසරයට සබා දහමට දොස් කියනවා, දෙස් දෙවල් තියනවා. ඇයි ඒ? දරා ගන්නට මනස පුහුණු කරලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ ඉවසන්නට බැරි කමින් අවසානයේ තමන්ගේ සිතයි ව්‍යාකූල වෙන්නේ, තමන්ගේ සිතයි කෙලසෙන්නේ. කෙලස් දුරු කරන්නට ඕන නම්, ආශ්‍රව ධර්ම දුරු කරන්නට ඕන නම්, ඉවසිය යුතු දේ කුමක්ද, ඉවසිය යුතු නැති දේ කුමක්ද කියලා සිහිනුවණින් යෝනිසෝ මනසිකාරයෙන් සිතා බලා ඉවසිය යුතු දේ ඉවසා දරා ගන්නට මනස පුහුණු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණේ දේශනා කරන අත්ති භික්කවේ ආසව පරිවර්ජනා පහතම. සමහර දේවල් තියෙනවා බැහැර කිරීමෙන් දුරු කළ යුතු කෙලස් ධර්ම. ඒ කියන්නේ ඒවත් එක්ක නිකන් පැටලිලා අත්හදා බලන්න ගිහිල්ලා ඇති තේරුමක් නැහැ. සමහර දේවල් අපි තියෙනවා අපි පුහුණු කරන්න ඕන. සමහර දේවල් තියෙනවා එහෙම කරලා ඇති වැඩක් නැහැ. මොනවද? කිපුණු හස්තීන්, කිපුණු අශ්‍රයින්, කිපුණු සුනකයින්. එතකොට ඒ වගේ තැන්වල නිකන් අත්හදා බලන්න ගිහිල්ලා වැඩක් නැහැ. ජීවිතේ නැති කරගන්නයි වෙන්නේ. ඒක අත්හදා බැලුවයි කියලා ඇති තේරුමක් නැහැ. ඒවෙන් වෙන්නේ කායිකවත් මානසිකවත් ගැටලු නිර්මාණය වෙන එක විතරයි. තැති ගන්නවා, බියපත් වෙනවා, වික්ෂිප්ත වෙනවා, කයට අනතුරු වෙනවා. ඒ වගේම අනතුරුදායක ස්ථානවලට යන එක. එතකොට ඒවා අත්දැකීමක් ලබන්නට කියලාවත් එහෙම පුහුණු කිරීම තරම් වැදගත්කමක් නැහැ. යමක් අපි අත්දැකීම් ලැබමින් ගත සිත පුහුණු කරන්නට සුදුසු තැන් තියෙනවා. නමුත් එහෙම වැදගත්කමක් නැති නිකම්ම අරුබුද ඇති වෙන ප්‍රශ්න ඇති වෙන දේවල් වලදී අපි ඒ ස්ථාන බැහැර කරන්නට ඕනේ, අවස්ථා බැහැර කරන්නට ඕනේ, ඒ පුද්ගලයව බැහැර කරන්න ඕනේ. ඒ පුද්ගලයව කියලා කිව්වේ පාප මිත්‍රයෝ. පාප මිත්‍රයෝ නිකන් පරීක්ෂා කරන්න, විමසන්න අවශ්‍ය නම් එහෙම විමසා බැලුවට කමක් නැහැ. හැබැයි ඇසුරට නොයා යුතුයි. කුමක් නිසාද? අපිට නොදැනුවත්වම අපේ මනස ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා ඒ අසත්පුරුෂයා පාප මිත්‍රයාගේ සිතුම් පැතුම් වලට. ඒක පින්නතුනි එකට ජීවත් වීමේ එක්තරා ගතියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාදිසං භජතේ මිත්තං යාදිසං උපසේවති සෝපි තාදිසකෝ හෝති සහවාසෝ හිතාදිසෝ. යම්බඳු මිත්‍රයෙක්ද යම්බඳු පුද්ගලයෙක්ද ඇසුරු කරන්න ටික කාලයක් යනකොට මොහොත් ඔහු වගේ වෙනවා. ඒක තමයි මේ එකට ඇසුරු කිරීමේ තියෙන ස්වභාවය. ඉතින් ඒ නිසා පාප මිත්‍ර ඇසුර, නොසුදුසු තැන්, නොසුදුසු පුද්ගලයෝ, නොසුදුසු අවස්ථා අපි තේරුම් ගන්නට ඕනේ. අර්ථ සම්පන්නද නැද්ද, ප්‍රයෝජනයක් තියද නැද්ද, කොහොමද ඒක තීරණය කරන්නේ? යෝනිසෝ මනසිකාරේ, සිහිනුවණින් හේතුඵල වශයෙන් කල්පනා කරලා. එසේ කල්පනා කරලා අපි බැහැර කළ යුතු, වර්ජනය කළ යුතු තැන් තියෙනවා, අවස්ථා තියෙනවා, පුද්ගලයෝ තියෙනවා, ඒවා බැහැර කළ යුතුයි. දැන් මේවා හරියට තේරුම් ගන්න නැති වුනහම තමයි සමහරු කියන්නේ, ඉතින් කොයි වෙලේ හරි මැරෙනවනේ, මැරෙන එක අපිට නවත්තන්න බෑනේ, ඕකට අපි බය වෙලා වැඩක් නෑ. ඉතින් බය වෙලා වැඩක් නෑ කියලා මේ මද කිපුණු හස්තියෙක් ළඟට යන එක ඥානවන්ත බවක් නෙමෙයි. හපා කන බල්ලෙක් ළඟට ගිහිල්ලා අත දික් කරන එක ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි. මැරෙන එක මැරෙනවා තමයි. නමුත් ඒ අර ධර්මයේ වගේ හිතාගෙන මෝඩකම්, අඥානකම්, ඒ වගේම යෝනිසෝ මනසිකාරයක් නැති බව සමහර වෙලාවට ක්‍රියාවට නංවනවා ප්‍රඥාවෙන් තොරව. දැන් මේ කාලේ මේ කොවිඩ් වසංගතයේ පැතිරී යන කාලේ සමහරුන්ට මුඛාවරණයක් දාගන්න කිව්වට ඒක ගණන් ගන්නෑ. ඒ මැරෙන එක ඉතින් කොයි වෙලේ හරි මැරෙනවනේ. ඌව ඔච්චර අපි බය වෙන්න දෙයක් නෑ. ඌව ගැන ඇත්තට හිතන්න දෙයක් නෑ. Taman බය වුණ නැතුණාට අනිත් මිනිස්සු පරිස්සම් කරන. Taman බය නැත්තම් මැරුණට ගැටලුවක් නෑ. හැබැයි Tamanගෙන් අනිත් අයව බේර ගන්න ඕනේ. එහෙම බේර ගන්න නැත්තම් ඒක අපරාධයක්. ඉතින් ඒ නිසා අපි සමාජ සාරධර්ම කියලා දේවල් තියෙනවා. බයට මේ කටවල් වහගෙන ඉන්නව නෙමෙයි. අපිට රෝගේ වැළඳිලා තියද කියලා අපි දන්නේ නැතිනම් අපි පරිස්සම් වෙන්නට ඕන. අනිත් අයට ඒවා පැතිරෙන්නේ නැති වෙන්න. තමන් මැරෙන්න බය නැතිනම් මැරුණට ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම නිකන් අකාලේ අඥාන විදිහට මැරෙන්න ඕනද? පින්නතුනේ ඒ තියෙන්නේ නිකන් අඥාන බව, දඩබ්බර බව මිසක් ධර්මානුකූලව සිතන ගතියක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුව පවා දේශනා කරනවා එහෙම අර්ථ ශූන්‍ය තැන්වලින්, අනර්ථයක් වෙන තැන්වලින් බැහැර වෙන්න, ආවරණය කරගන්න, අයින් වෙන්න. ඒ කුමක් සඳහාද? ඒ වැදි නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නට ඕන නැහැ. ඉතින් එය વિચારපූර්වකව අපි බහැර විය යුතු තැන කුමක්ද, නැති තැන කුමක්ද කියලා හරියට වෙන් කර ගන්නට බැරි වුණොත් ඒ තැනත්තාට කෙලස් දුරු කරන්නට, සංවර වෙන්නට පුළුවන් කමක් නැහැ පිටුතුනේ. ඊළඟට 6 වෙනි කාරණේ තමයි අතිබික්කවේ ආසවා විනෝදනාපහතබ්බ. දුරු කිරීමෙන් අර අපි මුලින් කිව්වේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, විවිධ අකුසල පාප ධර්මයන් තමන්ගේ සිතේ මතුවන ඒවා ඉවසා දරාගෙන පවත්වන්නට සුදුසු දේවල් නෙමෙයි. ඉවසන්නට සුදුසු දේවල් තියෙනවා. හැබැයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදී කෙලස් ධර්ම සිතේ හැටගන්නකොට ඒවා ඉවසන්නට සුදුසු දේවල් නෙමෙයි. ඉක්මනින් හඳුනාගෙන බැහැර කළ යුතු ධර්ම. එය තමයි විනෝදනා පහතබ්බා. දුරු කිරීමෙන්, ප්‍රහාණය කිරීමෙන් සංවර කළ යුතු කෙලෙස් ධර්ම හැටියට දක්වන. ඊළඟට 7 වෙනි ක්‍රමය තමයි අතිබික්ක ව්‍යාසව භාවනා පහතබ්බ. වර්ධනය කිරීමෙන්, ප්‍රගුණ කිරීමෙන් දුරු කළ යුතු කෙලෙස් ධර්ම. මොනවද වර්ධනය කළ යුත්තේ? කෙලෙස් ධර්ම දුරු කරන්නට නම් ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම වර්ධනය කරන්න ඕනේ. ඒ මොනවද? කුසල ධර්ම, ගුණ ධර්ම, සත් ධර්ම, පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ විශේෂයෙන් අවධාරණය කරනවා බොජ්ජංග ධර්ම, සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම సంతානේ නැවත නැවත දියුණු කළ යුතුයි. නිවන ඉලක්ක කරගෙන, නිවන අරමුණු කරගෙන මේ ධර්ම දියුණු කරන්න පුළුවන් තරමට තමයි කෙලෙස් දුරු කරන්නට එතනත්තා සමත් වෙන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රම 7ක් දක්වනවා මේ සබ්බාසව සූත්‍රයේදී. ඒ ක්‍රම 7ටම පදනම් වෙන ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ යෝනිසෝ මනසිකාරයයි, මේ අයෝනිසෝ මනසිකාරයයි කියන දෙක නුවණින් තේරුම් ගැනීම. කුමක්ද යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් සිහි නුවණින් දකින ගතිය. කුමක්ද අයෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ? හේතුඵලත් නැහැ, ත්‍රිලක්ෂණත් නැහැ, චතුරාර්ය සත්‍යත් නැහැ. තම තමන්ගේ රුචි අරුචිකම් මනෝ පූර්ව උපාදාන මත තම තමන් ගත්තු දෘෂ්ටි අනුව ලෝකයේ පිළිබඳව සිතන, කල්පනා කරන, තීරණය කරන ගතිය තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ නිසා ඒ අයෝනිසෝ මනසිකාරයෙන් සිත ආරක්ෂා කරගෙන යෝනිසෝ මනසිකාරය තුල සිත නැවත නැවත පුහුණු කරන්නට දක්ෂ තැනැත්තාට මේ ක්‍රම 7 අවස්ථාවෝචිත භාවිතයට ගනිමින් කෙලස් දුරු කිරීමේ, ආශ්‍රව දුරු කිරීමේ මඟ පුහුණු කළ හැකි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආශ්‍රව ධර්ම දුරු කරන්නට මේ අසුද් දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කටාරෙහි දෝහා කටාරෙහි සේවය කරන අසේලාලුත්ගේ මහත්මා, වත්සලාලුත්ගේ මහත්මිය, දෙවානි අලුත්ගේ දියණිය, මහරගම් වෙසෙන අමරාමරසිංහ මහත්මිය, ජස්ටින් අමරසිංහ මහත්මා, මල්ලිකාමරසිංහ මහත්මිය, ගුණදාස අලුත්ගේ මහත්මා සහ ඩේසි අලුත්ගේ මහත්මිය විසින් පින්කමේ මූලික අරමුණ මීට වසරකට ඉහතදී මේ පරලෝ යන්නට එදුන අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් සිහිපත් කරලා ඒ පුතණුවන් වෙනුවෙන් සෑම මාසයකම ධර්මදේශනා මේ පින්කම් සිද්ධ කළා. මේ 12 වෙනි මාසයේ කියන්නේ වසරක් ගත වෙන අවස්ථාවෙත් එතුමන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ සෑම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමේ පින්කමක් සිදු කළා. තම තමන් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණමේ පින්කමක් සිද්ධ කළා. ධර්ම පරිස්කාර ආදී පූජා කිරීම වශයෙන් බොහෝ පින්කම් සිද්ධ කරගත්තා. මේ වසරක් මුළුල්ලේම සිදු කරගත් සියලු කුසල් මීට වසරකට ඉහතදී මිය පරලෝකීය අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් සතුටින් අනුමෝදන් වෙත්වා. අකල් මරණ වලට ගොදුරු නොවේවා. උපනුපන්න ආත්ම භාවයන්හි නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය සලසා ගනිත්වා, ප්‍රඥාව දියුණු කර ගනිත්වා. ඒ වගේම මේ පරම්පරාවෙහි මිය පරලෝ යන්නට එදුණු අවශේෂ ඥාති හිත මිත්‍රාදීනොත් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේමත් භවගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණයෙන් මදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාට මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.